සබ්බමුක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා ගෞරවණීය අපේ හැමදාම මහන්සිය ඇතුළු ගුණකරණ සත්පුරුෂ කාරුණික පින්වත්නි අපේ ලංකා පුත්‍ර මහත්මයාණන් මාලා නෝනා මහත්මිය පුතණුවන් ඇතුළු මේ පින්වත් හැමදෙනා විසින් ධර්ම ශ්‍රවණයට ප්‍රථම ඒ සද්ධර්මයේ ලෝකයට දායාද කළ ලෞතර බුදුරජාණන් වහන්සේට උපහාර දක්වමින් ගෞරව දක්වමින් මුන් වහන්සේ උදෙසා පළමු කොට මල් පහන් සුවඳ පූජාවන් සහිතව ප්‍රණීත ගිලන්පස දානයක් තැන්පත් කරන්න යෙදුණා. ඉතින් අපි ධර්ම ශ්‍රවණයේ ප්‍රථම ඒ අත්පස තැන්පත් කරන ලද සියලු පූජාවන් ඒ ලෝතුරු ගුණයට පූජා කරමින් තුන්ලොවක් සැනසූ ලෝතුරු බුදුරජාණන් වහන්සේට තුන්ලොවට අමා සාන්තියක් වූ නවලෝතුරා ශ්‍රී සද්ධර්මයට සදහම් මගින් නිවුණු සැනසුණු ආර්ය උත්තම මහා සංඝරුවනට මාගේ ජීවිත පූජාවෙන් নমස්කාර වේවා යනදහසෙන් තුනුරුවන් ගුණ වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉති විසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විචාරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්දරෝ ධම්ම සාරති සත්තාවේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාවනිංකානං සරණං ගච්ඡාමි සක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දික්ඛෝ අකාලිකෝ හේහි පස්සිකෝ ඕකනයිකෝ පඤ්ඤාඥං වේහි ධම්මෝ විඤ්ඤෝ හේති ධම්මං ජීවිතං යාවනිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක අමාදං සිසිලෙන් තුන්ලෝ තලය සිසිල් කලා බුදුරජාණන් වහන්සේට දාහය
Amen.
வாசனாவந்த குடம்பரக்காரனுக்கு பின்வாசி துணுவான் குண வந்தனாக்கள வந்தனாவின் பகன்மூசி அதிபர் லோத்ரு குணவிசேயி மல்பகன் சுந்த பூஜாவன் சரித்து பிரணீத கிலன் பசதானையக் பூஜா கரண் திரிவிதை சைத்திய வந்தனா கரலத்து நுருவன சமாக்கரவாகன அப்பே சித் நிவி சனசீகிய விலாவி லோதுரா தரமேன் மிதக் சிரவனேக்கர கனிமட்டாயி சூதானம பலா புருத்து பிங்கத்துனி ජීවිතය ගෙවීගෙන යන්නේ ඒ මරණ ධර්මයේ කරා කිට්ටු වේගෙන එන්නේ අපි කාගේ කාගේ ජීවිතේමයි අපි හැමෝම තනිවමයි උපන්නේ බොහෝ පිරිස් පිරිවරාගෙන ජීවත් වුණා යන ගමන යන්නේ තනිවමයි ඒ උපතත් මරණයත් අතරේ ජීවිතයක වටිනාකම මැනගන්නේ ඒ ගතවෙච්ච කාලපරාසය අනුව නෙමෙයි. ගතවුණු කාලපරාසය දීර්ඝ වෙන්නත් පුළුවන් කෙටි වෙන්නත් පුළුවන්. දීර්ඝ බව කෙටි බව මත නෙමෙයි ඒ වටිනාකම මනින්නේ. ඒ ගත කළ කාලය කොහොමද ගෙවා දැම්මේ කියන ප්‍රශ්නයට අපට ලැබෙන උත්තරය මතයි. එනිසා අපේ ජීවිතවලට ඉහළම වටිනාකමක් එකතු කර දෙන්නයි ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා තථාගත සද්ධර්මය ලෝකයට බෙදා හදා දුන්නේ. මේ මිනිස් ලෝකයේ තුල ජීවිතේකම ජීවිතේක ඉහළම වටිනාකම ඉහළම අන්තයට ගොඩනගමින් සක්‍ර බ්‍රහ්ම දිව්‍ය මනුෂ්‍ය හැම දිනාගෙම නාග සුපර්ණාදී හැමගේද වන්දනාවට පූජාවට උන්වහන්සේ ලක් වුණා. ඒ උන්වහන්සේගේ ජීවිතයේ ඉහළටම ඒ වටිනාකම ගොඩනගාගත් නිසා උන්වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාට ඒ ජීවිතයේ වටිනාකම ගොඩනගෙන හැටි කියලා දුන්නා. එනිසා උන්වහන්සේලා පිරිනිවනට ගියා. උන්වහන්සේලාගේ ශරීරයෙන් ශේෂ වූ අස්ති කැබැල්ල වුණා. ධාතුන් වහන්සේ නමක්සේ රන් අරඬුවකදා වදින්නට පුදන්නට තරම් පූජනීය වස්තු බවට පත් වුණා. එනිසා ඔබටත් මටත් ඔබේ මගේ ජීවිතය යම් වටිනාකමක් එක් කර දෙන්නයි බුදුරජාණන් වහන්සේගේ උවමනාව වුණේ. එනිසාමයි ඔබට මට අනුකම්පාවෙන් ඒ තථාගත ධර්මයේ දේශනා කළේ. ඒ දේශනා කළ ධර්මයේ අතරේ උන්වහන්සේ අපට අපේ සසර ගමන ගැන මතක් කරලා දුන්නා කියලා දුන්නා. අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මේ ආපු සසර ගමනේ කෙලවරක් කියන්න බෑ, පෙනෙන්නේ නෑ කියන තරමට උන්වහන්සේ අදහස් දෙනවදාලේ. අදත් අපේ ජීවිතය ගැන හිතලා යම් වෙනසක් නොකළොත් ඉදිරියට යන්න වෙන ගමන කොච්චර දීර්ඝද කියලා අපි කාටවත් තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ සසර ගමන පිළිබඳව වදාළේ අතිශයින් භයානකර බිහිසුණු ගමනක් හැටියටයි. දුක කඳුල ලේ සිසුම උරුම කරගෙන එන දුක්බර ගමනක් හැටියටයි ඒ සසර ගමන ගැන වදාළේ. යන්න වෙන සසර ගමන ඒ වගේම දුක්ඛදායකයි. හැබැයි උන්වහන්සේසේ වදාලා අපට මේ ජීවිතෙන් එහා පැත්ත තේින්නේ නෑ. මතු මරණයෙන් එහා පැත්ත කොහෙටද යන්නේ කියලා තේින්නෙත් නෑ. ඒ නොපෙනෙන නිසාම බොහෝ දෙනා පෙනෙන ලෝකය මතයි මුළු සසරම වෙන බලන්නේ. මේ ඉන්ද්‍රිය පිනවන වස්තු සම්පත් ලෝකෙ තියෙනවා නම් ඒ වස්තු සම්පත් හිමි කරගෙන එයා ස්වාදයේ විඳ ගන්න පුළුවන් නම් සංසාරේ මොන දුකක්ද කියලයි බොහෝ දෙනාගේ අදහස, බොහෝ දෙනාගේ කල්පනාව. පින්වත්නි, ලෝකයේ කෙනෙක් කිව්වොත් ඇමරිකාව, ඉංගලන්තේ, ස්විස්තරලන්තේ, ප්‍රංශයේ වගේ දියුණු රටවල් නේ, ඉතියෝපියාව, මොංගෝලියාව වගේ අතිශයින් දරිද්‍රතාවයෙන් පෙළුණු බඩගින්නේ පිපාසයේ දිවි ගෙවන දුක් විඳින අය ඉන්න රටවල් නැහැ කියලා කිව්වොත් ලෝකයේ පිළිබඳව දන්න ඔබට ඒක හාස්‍යයට කාරණයක්. ඒ ප්‍රකාශනයේ මොනතරම් මෝඩද, නොදන්නා කමින්ද ඒ ප්‍රකාශනය කරන්නේ කියලා ඔබට තේරෙනවා ලෝකයේ දන්න නිසා. හැබැයි මේ වගේම ප්‍රකාශනයක් තමයි ඔය දුක් විඳින ලෝක කොහේද තියෙන්නේ, ඔය කියන දිව්‍ය ලෝක කොහේද තියෙන්නේ කියලා මහා පණ්ඩිත මාමීන් ප්‍රකාශ කරන අය ඔය විදිහම ප්‍රකාශනයක් කරන්නේ. ඇමරිකාව, ස්විස්තරලන්තේ, ප්‍රංශයේ, ඉංගලන්තේ වෙන රටවල් කොහේද ඔය වගේ දියුණු රටවල් තියෙන්නේ? මොංගෝලියාව, ඉතියෝපියාව වෙන රටවල් කොහේද තියෙන ඔය තරම් දුක් විඳින මිනිස්සු ඉන්නේ කියලා ඇහුවොත් එයාගේ බදත්තකමමයි කියවෙන්නේ. ඉතින් ඒ වගේමයි මේ සංසාරේ සතර අපාය. අපි වැඩි කාලයක් අපිට ගෙදර වගේ රැඳෙන්න උනේ සතර අපායමයි. ඉඳිට වූ ආපු අහඹ ගමනක් මේ මිනිස්සා ස්වභාවය කියලා බුදුරජාණන් වහන්සේලා, මුනි මහ මුනිවරයන් වහන්සේලා ලෝකට දේශනා කරනකොට අඥාන මෝඩ සමහර අයට හිතෙනවා මොන බොරුවක්ද කියලා, මේ සසර මේ ලෝකයේ මොන දුකක්ද කියලා. ඒ අයට පේන්නේ නෑ, ඒ අය දන්නේ නෑ මෙතනින් එහා පැත්ත කොහොමද ගත වුනේ, කොහොමද ගෙවුනේ කියලා. අනිත් පැත්තට බැසගත්තාම කොහාටද යන්න වෙන්නේ කියලා දන්නේ නෑ. අධහන මාර්ගය ඒ මහා මුනිවරයන් වහන්සේලා සියල්ල දකිමින් සියල්ල දැනගෙන ලෝකේ දන්න ඔබට අර වගේ දියුණු රටවල් නැහැ, ඒ වගේ දුක්බර ජීවිත ජීවන මොංගෝලියාව, ඉතියෝපියාව වැනි රටවල් නැහැ කියලා කියනකොට ඔබ වෙන කෙනෙකුට දැනෙන්නේ යම් හැඟීමක්ද ඒ ප්‍රකාශනය කරන කෙනාගෙන්? එබඳු වැටහීමකුයි එබඳු මහා මුනිවරයන් වහන්සේලාට දැනෙන්නේ. ඉතින් ඔබ මම ඉතරම්ම අඥානනේ, තේන ප්‍රමාණයෙන්ම හැම දෙයක්ම මැනගන්න තරම් අපි මෝඩනේ. අපට අපේ බුදුහාමුදුරුවන්ව යම් විශ්වාසයක් තියෙන උන්වහන්සේ ඉදිරි ශ්‍රද්ධාවක් තියෙනවා. උන්වහන්සේ යමක් වදාළේ නම් ඒක අපට මනුකම්පාවෙන් කළ සත්‍ය ප්‍රකාශනයක්ම බව අපි දන්නවා. ඒක උන්වහන්සේ මවා පෙන්නුවත් නෙමෙයි. අපටත් ඒක ඇත්තක්ද කියලා බලන්න ඒ නුවණ වඩවාගෙන සිද්දියුණු කරගෙන ගෙවු සසර පිළිබඳව තමන්ටම දකින්න උන්වහන්සේ ඉඩකඩ සැලැස්සුවා. එනිසා ඒක විශ්වාසයේ මත පදනම් විය යුතුනේ. යම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා අපි ගත කළ සසරේ ගත කරන්නට වෙන සසරේ සැබෑ තත්වය සොයා බලන්න. ඒකට මඟඵල ලැබිය යුතුමත් නේ. එනිසා පින්වතුනි අපි සංසාරේ ගිය කරු බව යම් තරමකට හෝ දැනගෙන සතර අපාය අපේ නිවස වගේ කියලා කළ ප්‍රකාශනය නිතර නිතර සිහියට නගාගෙනයි අපි නිවන් බණ දහම් වසන්න පින්කම් වලට නිරතුරුව සම්බන්ධ වෙන්නේ. පින්වතුනි අපි කල්පනා කරලා බැලුවොත් අපි ජීවත් වෙන හැම මොහොතකම අපි ඇහෙන් රූප බලනවා, කනින් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා, දිවෙන් රස ලබනවා, කයින් පහස විඳිනවා, සිතින් අරමුණු දැනගන්නවා. මේ කාර්යයන් හය තමයි, මේ වැඩ හය තමයි ලොකු පොඩි අපි කවුරු මුළු ජීවිත කාලය තුළම කළේ කරන්නේ. දැන් රූප දැකලා ශබ්ද අහලා ගඳ සුවඳ රස පහස විඳලා අරමුණු දැනගෙන අපි එක්ක සතුටු වෙනවා, එක්ක අසතුටු වෙනවා. සතුටු වෙන තැන කැමැත්ත, අසතුටු වෙන තැන අකමැත්ත. කැමැත්ත අකමැත්ත යම් තැනද එතන තියෙන්නේ ඇලීම හා ගැටීම කියන දෙක. ඒ ඇලීම ගැටීම කියලා කියන්නේ ද්වේෂය හා ලෝභය කියන විෂම ධර්මතාවයන්. එතකොට ලෝභ ද්වේෂ මොහ දෙක හැම අරමුණකම උපදිනවා කියලා කියන්නේ හැම අරමුණකම මෝහය දෙවිලා. එතකොට අපි ඇහැ කන නාසය දිව කය මනස පරිහරණය කරන හැම වෙලාවකම සිහි නුවණින් නොකල හැම වෙලාවකම අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව උපද්දවලා තියෙන ලෝභ ද්වේෂ මොහ. ලෝභ ද්වේෂ මෝහ කියලා කියන්නේ අපිව නිවනට ගෙනියන ධර්ම නෙමෙයි. ලෝභ ද්වේෂ මෝහ කියලා කියන්නේ අපිව බඹලෝ ගෙනියන ධර්මයක් නෙමෙයි. ලෝභ ද්වේෂ මෝහ කියලා කියන්නේ අපිව දෙව්ලොවට ගෙනියන ධර්මයක් නෙමෙයි. ලෝභ ද්වේෂ මෝහ කියලා කියන්නේ අඳුතරමින් මිනිස් ලෝවත් රඳවන ධර්ම නෙමෙයි. ලෝභ දේශ මොහ කියලා කියන්නේ gedaraට අරගෙන යන ධර්ම. සතර අපායට අපිව රැගෙන යන ධර්මයි. එතකොට බුදුහාමුදුරුව සතර අපාය අපට gedara වගේ කියලා පැනෙන්නේ මේ නිසා. සිහි නුවණ භාවිතානුකූල හැම වෙලාවකම gedara යන පැත්තට තමයි දැනගෝන දැන කරුණ සකස් වෙන්නේ. දැන් අපේ උපතේ ඉඳලා මරණය දක්වා චිත්ත ධාරාව ගලා බස්නේ අපාය දිසාවට නැමිලා බර වෙලා. ගංගා යමුනා සරබූ මහී අචිරවතී වැනි ගංගා මහමුහුදටම නැමිලා මහමුහුදටම බර වෙලා මහමුහුද දිසාවටම ගලනවා වගේ අපේ චිත්ත ධාරාවත් ගලන්නේ ඒ පැත්තටමයි. එතකොට අපි දන්නවා කඳු මුදුනකින් හටගත්ත ගංගාවක් මහ මුහුදට ගලා බසිනවා නිරායාසයෙන්. කාගෙවත් උත්සාහයක් මෙහෙවීමක් නැහැ. ඒ නිරායාසයෙන් ගලන ගඟ දකින නුවණැත්තෝ ගඟේ වතුර ගඟේ තියෙනකන් හොඳයි. මුහුදට ගියාට පස්සේ බොන්න බෑ. ප්‍රයෝජනයක් නැහැ. ඒ බව දැකලා කල්පනා කරලා සලසුම් සකස් කරලා ප්‍රතිපාදන සපයගෙන ඒ ගඟ හරස් කරලා එළවේලි බැඳලා එළ මාර්ග උමං මාර්ග තනලා ජල විදුලිය නිපදවලා කෙත්වතු සරුසාර කරලා මිනිස් පරිභෝජනයේ සඳහා නොඑක ආකාරයෙන් යොදා ගන්නවා. බලන්න නිකරුණේ ගලාගෙන ගියේ ජල දහරාව මිනිසුන් විසින් ප්‍රයෝජනයට ගන්න හැටි. මෙන්න මේ වගේමයි අපටත් තියෙන කාර්යය. මහා මුහුද දිසාවට ගලන මේ චිත්ත ධාරාව වෙනස් කරන්නයි බුදුවරු ලෝකෙ පහළ වෙන්නේ. ඒ වෙනස් කරන මගයි උන්වහන්සේලා අපට ලෝකෙට පහළ වෙලා කියලා දෙන්නේ. එතකොට අපටත් සිද්ධ වෙනවා ඉස්සෙල්ලාම මේ ගලන ගඟ හරස් කරලා බැම්මක් බඳින්න. හැබැයි බැම්මක් බැඳලා කියලා ගඟ නතර වෙන්නේ නැහැ. කෙටි කාලයකට නතර කරගන්න පුළුවන්. බැම්ම බැඳලා අවසන් වෙච්ච වෙලාවේ ඉඳලා ගලන ගඟේ වතුර ඇවිල්ලා 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 ඒ බැම්ම පාමුල පිරෙනවා. බැම්මේ හැකියාවට වඩා ජලයේ පීඩනය වැඩි වෙච්ච වෙලාවට බැම්ම කඩාගෙන යනවා. එදාට ඒ ගඟ ගලා බහින්නේ වෙනදා වගේ අහිංසකව නෙමෙයි. ඇල ඉවුරු කඩා බිඳගෙන අහුවෙලා අහුවෙන දේ පා කරගෙන යන්නේ. ලොකු හානියක් කරගෙන යනවා. එනිසා බැම්ම බැඳලා ගඟ හරස් කරලා ප්‍රමාණනේ ඒ පිරෙන වතුර වියලි ප්‍රදේශවලට ගෙනියන්න ඕන. ඒ වගේ අපටත් තියෙනවා මේ ගඟ ගලන ගඟ වෙනස් කරලා ඉස්සෙල්ලම බැම්මක් බැඳගන්න. ඒක තමයි අපි සීලයෙන් කරන්නේ. සීලයෙන් සිතටයි රැකවරණයක් දෙන්නේ. සිතයි රකින්න උත්සාහවත් වෙන්නේ. ඒ පිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ අර ගඟක් හරස් කරලා උමං මාර්ග එළ මාර්ග හදලා ජල විදුලිය නිපදවලා බොහෝ මිනිස් ප්‍රයෝජනයට යොදා ගන්නවා වගේ. ඒ වතුර කෙත්වත් සරුසාර කරලා මිනිස් පරිභෝජනයේ සඳහා යොදාගෙන බොහෝ මිනිස් සැප පිණිස යොදා ගන්නවා වගේ. අපටත් පුළුවන්කම තියෙනවා අපාය දිහාවට ගලන මේ චිත්ත ධාරාව නතර කරලා මිනිස් සැප, දෙව් සැප, බඹ සැප පිණිස මෙහෙවන්න. ඊටත් එහාට ගිහිල්ලා පරම සැපය වූ නිර්වාණ සැප පිණිස ඒ සිත මෙහෙවන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ඒ සඳහා පිළියමක් නොකළොත් අපි දැන හිටියත් නොදැන හිටියත් ඒ හැම අරමුණක් අරමුණක් ගානෙම ලෝභ දේශ මොහ උපදිමින් අපිව ගෙදරට අරගෙන යනවා. ඒක නවත්තන්න, ඒක වළක්වන්න බෑ. ඒ වගේමයි අපට පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේව පිළිට කරගෙන උන්වහන්සේගේ ධර්මයේ උදව් කරගෙන මේ ගලන ගඟ වෙනස් කරන්න, දිසාව වෙනස් කරන්න. ඒ වෙනස් කරලා ඒ දෙව් සැප, මිනිස් සැප, බඹ සැප, නිවන් සැප කෙලවර කොට ඇති ඒ උතුම් සැප ලබන මගයි මගේ කාරුණික බුදුරජාණන් වහන්සේ අපට වදාළේ. උන්වහන්සේ ඒ අපට කියා දෙන මාර්ගය සප්ත විසුද්ධීන්ගෙන් යුක්ත වුණා. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කංඛා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියලා අංග හතකින් යුක්ත වෙලා තිබුණා. මෙන්න මේ වැඩපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ ඒ ගලන ගඟ වෙනස් කරන්න උන්වහන්සේ හදලා දුන්නු උපාය සැලැස්ම. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ අපේ කයින් වචනයෙන් සිදුවෙන වැරදි පාප අකුසල ධර්ම ප්‍රමුඛ කොට ඇති දස අකුසල ධර්මයක් වදාරනවා. කාය දුස්තරිත, වචී දුස්තරිත, මනෝ දුස්තරිත කියලා. මෙන්න මේ දස අකුසල කර්මපතේට අනුවයි අපේ ප්‍රතිසන්දියේ ප්‍රවෘත්ති විපාකය සතර අපාය පැත්තට හරවන්නේ. දැන් අන්නේ අකුසල දහරාව මතු නොවන ආකාරයේ මේ කාය වාක් මනෝ ක්‍රියාකාරකම් වෙනස් කරන්න ඕන. ඒ වෙනස් කිරීම සඳහා තමයි අපි ශික්ෂාපද සමාදන් වෙන්නේ. කාය වාචානං සමෝදානං සීලං ප්‍රධාන කොට මේ ශාසනයේ සීලය, කය වචන දෙකේ හික්ම වීම සංවර භාවයේ පිණිස හේතු වෙනවා. ඒක තවදුරටත් එහාට යනකොට අපි උපෝසථ අෂ්ඨාංග ආදී සිල් සමාදන් වෙනකොට ඉන්ද්‍රිය සංවරය සඳහාද කිසියම් පිළිපැදීමකට යොමු වෙනවා. නැටුම් ගැයුම් වැයුම්, මල් ගඳ විලවුන් දැරී ආදී කොට ඇති ශික්ෂා පද පැනවෙන්නේ ඒ ඉන්ද්‍රිය දමනයේ, ඉන්ද්‍රිය පාලනය සඳහා. මේ ආකාරයෙන් අපි ශික්ෂා පද සමාදන් වුණත් ඒ ශික්ෂා පද සමාදන් වෙලා ඒ ශික්ෂා පද රකින්නේ කොහොමද කියලා උන්වහන්සේගේ ගැන්වීම අනුව අපි යමක් සොයා විමසා බැලිය යුතු වෙනවා. උන්වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලිනුත් දානේ, සීලේ, භාවනාව තිබුණා. හැබැයි උන්වහන්සේ වදාළ සීලේ ඊට වඩා වෙනස්. එදා පැවති සීලේ ශික්ෂාපද සමාදන් වෙනවා. ඒ ශික්ෂාපද නොකඩ ඉන්නට වෙරවීරිය වඩනවා. ඉන් එහාට යන දැක්මක් නුවණක් එහා යෙදුනේ නෑ. දැන් බුදුරජාණන් වහන්සේ පනවන මේ සීලය දර්ශන විසුද්ධිය දක්වාම ඉහළට යන, එහාට යන වැඩපිළිවෙල කාරම්භයක් හැටියටයි උන්වහන්සේ මේ වදාරන්නේ. දස්සනේන සම්පන්නෝ දිට්ඨිංච අනුපගම්ම සීලවා, දෘෂ්ටියට නොවැටෙන සීලයකුයි උන්වහන්සේ මේ ශාසනය තුළ අපේක්ෂා කරන්න කියලා අපට ඉගෙනුනේ. ඒ දෘෂ්ටියෙන් තොරවන තැනක් දක්වා අපි සීලය වඩන්නවා. එතකොට කය වචන දෙක අසංවර භාවයේ සුරක්ෂිත වීම පිණිස, අසංවර භාවයෙන් මිදීම පිණිස අපි ශික්ෂාපද සමාදන් වුණා. ඒ ශික්ෂාපද ටික රකින්න තියෙන්නේ තන නෙමෙයි. ඒක වඩවලා තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ ඉන්හිහා හේතුවට අපි මනස තැබුවොත් මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝති කාය වා ක්‍රියා වා කුසල වෙන්නේ මනස දූෂිත වීමෙන්මයි. මනස දූෂිත වුණොත් දූෂිත මනස මූලික වෙලා කරන සියලු ක්‍රියාකාරකම් අකුසලම වෙනවා. අකුසලම වෙනවා. එතකොට සමාදන් වූ ශික්ෂාපද ටික රැකෙන්නේ නැහැ. සිත දූෂිත වෙනවා. ඒ සීලේ සුරකින්නේ මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. මනස ප්‍රසන්න වුණොත්ම විතරමයි. එහෙනම් මේ ශාසනයේ සිල් සමාදන් වුණු සිල්වතාට ඒ සීලේ ස්ථාවර කරගන්න තහවුරු කරගන්න නම් එයා තේරුම් ගන්නවා මේ බුදුහාමුදුරුවන්ගේ මඟ පෙන්වීමත් එක්ක මේ ටික ආරක්ෂා වෙන්නේ නැහැ. සිත දූෂිත වුණා. සිත කෙලෙසුණා. සිත නොරැක්කෝ. දැන් අන්න එයාට සිද්ධ වෙනවා සිත රකින්න. සිත රකින්නවා කියලා කියනකොට හරියට කෙත රකින්නවා වගේ. කෙත රකින්න පැලට ගිය කෙනාට මොකක්ද පැවරෙන කාර්යය? තමන්ගේ කෙතට හානි කරන්න එන වර සතුන් සුර සතුරන් එළවා දමමින් කෙත ආරක්ෂා කරගන්නට උන අස්සෙන්න ලබන්න නම් එතකොට පැලට ගිහිල්ලා ගොවියා නිදාගෙන හරියන්නේ නැහැ. එයාට කළ යුතු කාර්යයක් තියෙනවා. සතුන් එළවා දමන්නේ. දැන් ගොවියා කෙතට සතුන් ඇතුල් වෙනකන් ඉඳලා සතු එළවන්න ගියොත් ගොවියට ලාභ වෙනවා. එන සතා මොනවා හරි පොඩ්ඩක් හරි කාලමයි එළියට යන්නේ. ඒ නිසා එනකන් ඉඳලා එළවන්න නෙමෙයි ගොවියා උත්සාහ වෙන්නේ. කෙතට ඇතුල් වෙන්න කලින් වන සතුන් ටික එළවා දාන්න. ඒ සඳහා ගොවියා ටකයක් නාද කරනවා සැරින් සැරේට. පැල් කවියක් කියනවා, ගීතයක් කියනවා, ගිනි මැලයක් දල්වනවා, හූවක් කියනවා, ශබ්ද නගනවා. එයි මේ කරන්නේ නොආවා වූ සතුන් නොඉන්නට. තාම කෙතට ඇතුල් උනේ නෑ සතුන්. ඇතුළු වෙන්න කලින්ම ඈතින්ම එළවා දමනවා. ඊළඟට ගොවියාගේ යම් ප්‍රමාදයකින් හෝ මොහොතකට හෝ දැස්පිය වෙලා ප්‍රමාද වුණ වැඩි වෙලාවක් නිහඬව හිටියෝ අන්න වන සතුන් හිමින් සැරේ හේනට ඇතුල් වෙනවා. එතකොට ඇහැරෙන ගොවියා ඉක්මනින් වැඩි හානියක් වෙන්න කලින් පැමිණි වන සතුන් එළවා දැමිය යුතුයි. එළවා දාන්න ප්‍රමාද වෙන්න වෙන්න මොකක්ද වෙන්නේ? කෙතට වෙන හානිය වැඩි. කෙතට හානි වෙන්න වෙන්න අස්වැන්න අඩු වෙනවා. අස්වැන්න අඩු වෙන්න අඩු වෙන්න තමට ලැබෙන්න තියෙන විඳින්න තියෙන සැපතයි අඩු වෙනවා. මේ බව දන්න නිසා ගොමියා කෙතට එන්න කලින්ම වඩසතුන්ව ඈතින්ම එළවා දමනවා, පළවා හරිනවා. අන්න ඒ වගේ පින්වතුනි මේ ශාසනයට ඇතුළු වෙන අපිටත් මේ ශික්ෂා පද ටික සමාදන් වෙලා එක කැඩෙන්න එනකන් බිඳෙන්න එනකන් බලාගෙන ඉඳලා එක නොකඩකට රකින්න උත්සාහ කිරීම නෙමෙයි ගෝචර. නුවණැත්තේ එහෙම නෙමෙයි. දැන් එයා හිත රකින්න ඕන කියන තැනට ආවම එයා දන්නවා හිත කියන්නේ බොහෝම ඉක්මනින් කෙලෙසෙන කිලුටු වෙන දෙයක්. ඒ හිතට රූප පෙනුණත්, ශබ්ද ඇහුණත්, ගඳ සුවඳ, රස, පහස, අරමුණු මේ දොරටු හයින්ම මේ හිත කෙලෙසෙන ධර්මය තුල වෙනවා. තංච පවාගන්තුකේ උපක්ඛලේසේ උපක්ඛලිට්ඨ. ඒ නිසා යාට සිද්ධ වෙනවා දැන් නොආවා වූ කෙලෙස්, ඒ කියන්නේ නූපන්නා වූ කෙලෙස් නූපදවන්නේ කෙසේද? යා දැන් හඳුනගෙන තියෙනවා සිත කෙලෙසින ධර්මවලටයි කෙලෙස් කියන්නේ. අන්න එන් නොආවා වූ කෙලෙස් නූපන් කෙලෙස් නූපදවන්නේ කෙසේද? අන්න එයාට හඳුනා ගන්න වෙනවා මේ කෙලෙස් නැමැති වනසතුන් කෙතට ඇතුළු වෙන්නේ දඬුවට ශක්තිමත් නොවුනොත්. දඬුවට ශක්තිමත් වෙන්න ඕන. ඒ වගේ වනසතුන් ඇතුළු වෙන දොරටු ගොවියාට හොඳ දැනුමක් තියෙනවා. මෙන්න මේ පැත්තෙන් මේ දිසාවෙන් තමයි වනසතුන් වැඩියෙන් ඇතුළු වෙන්නේ. මේ පැත්තෙන් තමයි ඇතුළු වෙන්නේ කියලා ගොවියා අනුමානයෙන් දන්නවා. දන්න නිසා වැඩි අවධානයක් යොමු කරනවා ඒ සත්තු එන්න පුළුවන් කැලෑ සහිත දිසාවට. අන්න ඒ වගේ මේ ශාසනයේ ඔබටත් මටත් සිත රකින්න ගියෝ. අන්න එදාට පළමුකට වැටගෙන වනසතුන් ඇතුළු විය හැකි කෙලෙස් ඇතුළු විය හැකි දිසාවන් දොරටු ගැන හඳුනා ගන්න වෙනවා. අන්න ඒ දොරටු තමයි ඇහැ කන නාසය දිවකය මනස කියලා කියන්නේ. මේ දොරටු වලින් තමයි රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම නැමැති අරමුණුත් එක්ක මේ කෙලෙස් ඇතුළු වෙනවා. එනිසා අන්න ඒ දොරටු ගැන ප්‍රවේශමෙන් බලාගෙන ඉන්න වෙනවා. වැඩියෙන්ම කෙලෙස් ඇතුළු වෙන්නේ කොයි දොරටුවෙන්ද? ඒ දොරටුවගෙන වැඩි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න වෙනවා. ద్వාර පාලනයක අවශ්‍යතාවය දැනෙනවා. සීලේ තවත් අංගයක් ඒ සඳහා එකතු කරගන්න වෙනවා. ඊළඟට තවදුරටත් සිත කෙලෙසෙන ධර්ම කොහින්ද එන්නේ කියලා බලනකොට ඒ දැනගත්ත කෙනාට පේනවා මේ සූපසේ පරිහරණය කරනකොට, ආහාර පාන ගන්නකොට, ඇඳුම් පැඳුම් පළඳිනකොට, එතකොට පවා මේ කෙලෙස් ඇති වෙනවා, හිත කෙලෙසෙනවානේ. එතකොට එයාට සිද්ධ වෙනවා ඒ සිව්පස පරිහරණයේදී, ආහාර පරිහරණයේදී පවා සිත කෙලෙසින් නැතුව ඒ කාර්යය කරන්න ඕන නේද? ජීවත් වෙන්න කොහොම හරි මේ ජීවිතය ගෙවන්න කොහොම හරි ඕන කියලා හිතුවොත් අන්න එතනත් අධර්මයට ඉඩ වෙනවා, සිත කෙලෙසින් ඉඩක් වෙනවා. එනිසා මේ සිත රැකෙන්න චතුපරිශුද්ධ සීල හැටියට බුදුහාමුදුරුව වදාළ මේ රැකවරණයෙන් මේ වැටගෙන සැලකිලිමත් වෙන්න වෙනවා. එහෙම වෙලා හිත රකින්න බාහිරයෙන් සූදානම් වුණත් වනසතුන් නිහඬව ඉන්න කැමති නෑ. තාමත් මේ කෙලෙස් නැමැති සතුරන් මේ හිතට ඇතුළු වෙලා හිත කෙලසන්න මමයි සූදානම්. සිත කෙලසලා අර රකින සීලේ බිඳ දමන්නමයි උත්සාහය. දැන් මෙන්න මෙතන ආපු කෙනාට සීල විසුද්ධිය පිණිස චිත්ත විසුද්ධිය අවශ්‍යතාවයයි මේ දැනෙන්නේ. සිත කෙලසන්නේ නැතුව සිත කොහොමද නිකලස්ව පවත්වන්නේ? අන්න අර ගොවියට කාර්යයක් තිබුණා. ඇතුළු නොවුනා වූ වනසතුන් ඈතින්ම පළවා හරීමයි පළවෙනි කාර්යය. දෙවෙනි කාර්යය වුණේ ප්‍රමාදයෙන් වූ වනසතුන් ඇතුළු වුණා නම් වැඩි හානියක් නොවෙන්න ඒ වනසතුන් එළවා දැමීම. අන්න ඒ කාර්ය දෙකම ඔබටත් මටත් තියෙනවා. නූපන් කෙලෙස් අකුසල් නූපදවීම අනුපන්නානං අකුසලානං ධම්මානං පහනාය. උපන්නා වූ කෙලෙස් ප්‍රහාණය කිරීම. උපන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය. මෙන්න මේ කාර්යයන් දෙක කිරීමේ වගකීම පැවරෙනවා. එහෙනම් දැන් මම බලන්න ඕන සිතට නොආවා වූ කෙලෙස් කොහොමද එන්නේ? ආවුත් ක්ලේශයක් කොහොමද ඉක්මනින් වැඩි හානියක් වෙන්න කලින් කායවත් දුස්තරිතයට යන්න කලින් මේක ඉවත් කරගන්නේ? දැන් ඔන්න මට නුවණක් අවබෝධයක් තියෙන්න ඕන. අන්න ඒ සඳහා මම තේරුම් ගන්නවා මේ එහෙ කන නාසය දිව කය මේ වගේ ආයතන විවෘතව පවතින ඉඩ දුන්නොත් මොනවා හරි කුණු ගොඩක් හොයාගෙන සිත කෙලසෙන ධර්මයක් අරන් එනවාමයි. ඒ නිසා මේ පංච ඉන්ද්‍රියට යම් වාරණයක් කරගෙන සිතේ අරමුණු දොරටු වලින් අරමුණු හොයාගෙන යන ගමන වළක්වන්න ඕන. අන්න ඒ සඳහා අපට ඕන වෙනවා කමඨහං කියන ඒවා. මේ ශාසනයේ කමඨහං පනවන්නේ මෙන්න මෙතනට. සීලය සම්පූර්ණ කර ගැනීම සඳහා සිත සුද්ධව පවත්වන්න. එතකොට ඔන්න අප කිසියම් වූ කමඨහනං බුදුගුණ මෛත්‍රී අසුභ මරණ සති ආදී කිසියම් භාවනාවක් භාවිතාවට ගන්නවා කියන්නේ ඒකේ අර්ථය තේරුම් ගන්න ඕන නොආවා වූ කෙලෙස් ඈතින්ම එළවා දමන්න. දැන් සද්ද නැතුව නිහඬව බලාගෙන හිටියොත් කෙලෙස් ඇතුළු වෙනවා. ඇතුළු වුණොත් හානියක් කරලමයි එළියට එළව ගන්න වෙන්නේ. ඒ නිසා ගොවියාමෙන් අපද දක්ෂ විය යුතුයි. කෙලෙස් එන්න කලින් එන්න තියෙන හේතු වළක්වා ගනිමින් නොයන විදිහට මේ මනස මෙහෙවන්න. දැන් හිතට ඉඩක් නැහැ, අපි බුදු ගුණ විනී කරනවා, මෛත්‍රිය වඩනවා, අසුභය වඩනවා, මරණ සතිය වඩනවා. දැන් ඔන්න නොආවා වූ කෙලෙස් නොයෙන්න උපාය. දැන් අර ගොවියා ටකයක් ගහනවා වගේ, ඒ වගේම බෙල් කවියක් කියනවා වගේ, ගිනිමැලේට දර ටිකක් දාලා දල්වනවා වගේ, කූවක් කියනවා වගේ කාර්යයක් මේ. දැන් එහෙම කරද්දිත් මේ කාර්යය කරගෙන යන්න බැහැ. අපි තාම ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා, ඉන්ද්‍රිය ධර්මයේ තරම් වැඩිලා නැහැ. ඒ නිසා මන්දෝත්සාහී බව නිසා ටිකක් නිදිබර වෙනවා, අසිහිය යෙදෙනවා. එතකොට ඕන්න දන්නේමනේ ඒ නිහඬ බව නිසා වන සත්තු ඇතුල් වෙනවා, කෙතට ඇතුල් වෙනවා. සිත නැවති කෙතට, කෙලෙස් නැවති වන සතුන් ඇතුල් වෙනවා. දැන් ඕන්න දක්ෂ ගොවියා ඉක්මනින් හඳුනගෙන අවදි වෙලා, අනේ මගේ ප්‍රමාදය නිසා වන සත්තු ඇතුල් වෙලා මගේ කෙතට, වැඩි හානියක් වෙන්න කලින් ඉක්මනට එලවලා දාන්න ඕන, ඉක්මනට පළවා දාන්න ඕන කියලා දැඩි වීර්යය අරගෙන උත්සාහ වෙමින් අන්න ඒ වන සතුන් ඉක්මනින් හානිය අවම කරගෙන එලවා දමන්නට උත්සාහවත් වෙනවා වගේ යම් විදියකින් දැන් හිතේ ක්ලේශයක් අකුසලයක් උපන්නොත් අන්න ඒ උපන් ක්ලේශය අකුසලයේ දැන් ගෙවා දමන්නට ඕන, උපන් අකුසලයේ ප්‍රහාණය කරන්නට ඕන. දැන් ඒ සඳහා උපාය විවිධ වෙනවා. දැන් අලියෙක් නම් ඇතුල් වුණේ සෙල්ලම් කරන්න බෑ, එලව ගන්නත් ඕන, හැබැයි ප්‍රවේශනය. ඌරෙක් මුවෙක් ගෝණෙක් වගේ නම්, ඒ වගේම වඳුරෙක් රිළවෙක් වගේ නම්, ගිරවෙක් වගේ නම්, ඒ සතාගේ හැටියට තමයි දැන් අපට පිළියම් කරන්න වෙන්නේ. ඒ වගේ අපේ සිතේ හටගත් ක්ලේශයට අනුව ප්‍රතිකර්ම කළ යුතු වෙනවා. ඉතින් අන්න ඒ තැන් වලදී ඒ ඒ ක්ලේශයට ගැළපෙන ආකාරයෙන් කමඨහන් අපි ඉගෙනගෙන තියෙන්නට ඕන චිත්ත විසුද්ධිය ලබන්නට නම්. කාමච්ඡන්දයට ප්‍රතිකර්ම කරන්නේ කොහොමද? ව්‍යාපාදයට ප්‍රතිකර්ම කරන්නේ කොහොමද? තීන මිද්දයට ප්‍රතිකර්ම කරන්නේ කොහොමද? උද්දච්ච කුක්කුච්චයට ප්‍රතිකර්ම කරන්නේ කොහොමද? විචිකිච්ඡා නැවති ආවරණ ධර්මයේ ඇතුළු වුණොත් කොහොමද එළවා දමන්නේ කියලා දැනගෙන ඉන්නවා. දැන් අර ඔක්කොම වැඩේ අර එකම කමඨහනකින් කරන්න බෑ. දැන් ආවා වූ සත්තුන්ගේ හැටියට ප්‍රතික්‍රියාවන් දක්වලා ඕන් එළවා දමන්න ඕන. අන්න ඒ වගේ දැන් උපන්න අකුසලයේ හඳුනගෙන ඒක රාගයක්ද ද්වේෂයක්ද කියලා හඳුනගෙන ඊට අනුරූපීව ප්‍රතික්‍රියාව දක්වන්න වෙනවා. අන්න දැන් අලුත් කමඨහනක් ඕන වෙනවා. දැන් බුදුගුණ භාවනාව නම් වැඩුවේ ඒකෙන් මේක කරන්න බෑ. මෛත්‍රිය නම් වැඩුවේ කාමරාගය නම් ඉපදිලා තියෙන්නේ, දැන් මෛත්‍රියෙන් කරන්න බෑ. කාමරාගයට ප්‍රතිවිරුද්ධව අසුභී භාවිතා කරන්න වෙනවා. අන්න දැන් අපි මේ වගේ නම් ගාවක් අහලා තියෙනවා. අන්න ඒ සිතේ ස්වභාවයට අනුව ප්‍රතිකර්ම කරලා ඒ ඒ උපායන් යොදාගෙන දැන් අපිට පුළුවන්කම තියෙයි ආවා වූ කෙලෙසුත් ප්‍රහාණය කරන්න, යටපත් කරන්න. හැබැයි තාමත් අපි නතර කරන්න බෑ පෙර රැකීම. උත්සාහය වීරිය නොවුනොත් ඕනම වෙලාවක වනසතුන්ට ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වැඩේ කරන්න ඉවරයක් කරන්න බෑ. සිත විසුද්ධ කරලා ධ්‍යාන වශයෙන් කෙලෙස් යටපත් කරගෙන නැවත මතු නොවෙන්න මහා කල්ප 84,000ක් දක්වා කෙලෙස් නොවෙන්න යටපත් කරන්න පුළුවන්. නේව සංඥා නා සංඥා සමාපatti. දැන් ඒ හිතේ කෙලෙස් නේ, අකුසල් නේ, එන්නේ නේ. දැන් ගොවියට සැනසෙල්ලේ ඉන්න පුළුවන්. හැබැයි ඒ ආවිෂ ගෙවිලා කර්ම ගෙවිලා නැවත ඔය කියන සිතේම ඔය කියන කෙතටම සියලු වන සතුන් ඇතුළු වෙන්න පුළුවන්. සතර අපාය දක්වාම පහළට වැටෙන තැනකට කාය වාක් මනෝ සංවර භාවයන් ගොඩ නැගෙන්න පුළුවන්. අර බුදුරජාණන් වහන්සේ වරක් පෙන්නුවේ කඩිරහණක් පෙන්නලා ආනන්ද හාමුදුරන්ට මතක් කළේ ආනන්ද රතන සක්‍ර යන වුණු මහා බ්‍රහ්මයන් යන වුණු එක කඩියක්වත් නෑ කියලා. අන්න හිත රැකගෙන ඉහළම තැනකට ගිහිල්ලා නමුත් පස්සේ කාලෙක ආපහු පහළටම වැටිලා. අන්න එතනදී මේ ශාසනය සහ අන්‍ය ශාසනය කියලා දෙක බෙදෙනවා. අන්‍ය ශාසනවලත් පුළුවන් මේ හිත රකින්න, කෙලෙස් යටපත් කරලා ආවරණ නීවරණ ධර්ම යටපත් කරලා ධ්‍යාන බලයෙන් ඒ කෙලෙස් දවා දමලා සමාපatti මත පිහිටලා ඉන්න පුළුවන්. හැබැයි කවදා හරි දවසක දල කඩියේ වෙන්නත් පුළුවන්. ඒක ස්ථිර තැනක් නෙමේ, ආපහු කෙලෙසෙන. බුදුරජාණන් වහන්සේ වදාළේ මෙන්න මේ తాවකාලිකෝ මේ යටපත් කිරීම කරන එක හොඳයි සීල සංවරයේ පිණිස. හැබැයි එයා මෙතනින් සතුටු වෙන්නේ නැහැ. දැන් කෙලෙස් එන්නේ නැහැ තමයි. කෙලෙස් උපදින්නේ නැහැ තමයි මේ ධ්‍යාන සිතේ. හැබැයි කෙලෙස් උපදින්න තියෙන හේතුව ඉවර නැහැ. කෙලෙස් උපදින්න තියෙන හේතුව ඉවර නැහැ. නැවත ඕනම වෙලාවක මේ හිතේ කෙලෙස් හට ගන්න පුළුවන්. දැන් නැති වුණාට එයා සතුටු වෙන්නේ නැහැ. බුදුහාමුදුරුව වදාරනවා අනභාවං ගමේති චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. මොනතරම් බලවත් ඒ සිත පිහිටවන්නට ඕන ඕනද ඒ දැන් නූපන් ආශ්‍රව ගෙවුණු ආශ්‍රව කෙලෙස් නැවත කවදාවත්ම නොහටගන්නේ කොහොමද? ඒ ආකාරයෙන් මනස පිළිටවන්න ඕන, මනස සුද්ධ කරන්න ඕන, සිත පිරිසුදු කරන්න ඕන. දැන් අන්න එයාට එයාගේ ගතිය කුසලස්ස ප්‍රසම්පදා. දැන් කුසලයේ වැඩිලා. හැබැයි ඒ කුසලයේ වැඩුණාට දැන් කෙලෙස් නැහැ. හිත පිරිසුදු කරන කෙලෙස් නැහැ. ඒ නිසා එයාගේ සීලය බොහොම පවිත්‍රායි. හැබැයි මේ යෝගාවචරය මේ ශාසනය තුල අහගත්ත ධර්මයේ තුල එයා දන්නවා මේක රැඳෙන්න හොඳ තැනක් නෙමෙයි. නැවත කවදා හරි දවසක මේ හිතේ කෙලෙස් එන්නේ ඉඩ තියෙනවා. ඒ අනුසේ ධර්ම ඉවර වුණේ නැහැ. කුසලස්ස උපසම්පදා සිත කෙලෙස්ුන්ගෙන් මිදුණත් දැන් ඒ සිතේද තව කුසලයක් තියෙනවා. ඒ නිසා සචිත්ත පරියෝධපණං තවදුරටත් හිත පිරිසුදු කළ යුතුයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. එහෙනම් දැන් එයා බලනවා දැන් මේ සිතේ නූපන් කෙලෙස් නැවත කවදාවත්ම නොහට ගන්න බවට පත් කරන්නේ කොහොමද? අන්න එයා දන්නවා අනුසය ධර්ම සිඳින්න ඕන. අනුසය ධර්ම සිඳින්න මෙතනින් බෑ. මෙතනින් එහා පීවරකට යන්න ඕන. අන්න දිට්ඨි විසුද්ධියේ අවශ්‍යතාවයේ එනවා චිත්ත විසුද්ධියට උපකාර පිණිස. දැන් සීල විසුද්ධියට පිහිට වුණා චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය දැන් මෙතනින් එහාට පිහිට කරගන්න වෙන්නේ දිට්ඨි විසුද්ධිය. දිට්ඨි විසුද්ධිය තුලින් තමයි බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ටතම දර්ශනය ලෝකෙට කියලා දෙන්නේ. අපි දන්නවා බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙන විටත් ආලාර කාලා උද්දකාරාම පුත්ත වැනි තවුස්වරු අටවෙනි සමාපත්තිය දක්වාම සිත් වඩාගෙන හිටියා. හැබැයි එතන තිබිච්ච දෝෂේ තමයි ඒ හිතේ කෙලෙස් නැහැ. නමුත් නැවත කවදා හරි ආයුෂ කර්ම ගෙවීමෙන් නැවත කෙලෙස් හටගෙන පහළටම සතර අපායට දක්වාම යන්න ඉඩ තියෙනවා. එතන ස්ථාවර තැනක් නෙවෙයි. එතන එනිසා බුදුරජාණන් වහන්සේට උවමනා වුණා ඒ වගේ අස්ථිර තැනක් නෙමෙයි තම ශ්‍රාවකයන්ට හදලා දෙන්න ස්ථිර තැනක්. කෙලෙසෙන්නෙම නැති, කිලුටු වෙන්නෙම නැති, නැවත කවදාවත්ම අපායට නොයන තැනක් හදලා දෙන්න. දුගතියට නොයන තැනක්, සසරට නොයන තැනක් හදලා දෙන්න. අන්න ඒ සඳහා උන්වහන්සේ සොයා බැලීමක් කරලා ලෝකෙට වදාලා මේ දිට්ඨි විසුද්ධිය දෘෂ්ටිය ඍජු කරන වැඩපිළිවෙල. මේ දෘෂ්ටිය ඍජු කරන වැඩපිළිවෙල තමයි උන්වහන්සේගේ විශිෂ්ට ඉගැන්වීම විදර්ශනාව ප්‍රඥාව කියලා උගන්වන්නේ ඔන්නෝය අදහස. මෙන්න මේ අදහස නිවැරදි කරගෙන අපි දිට්ඨි විසුද්ධිය පිණිස හික්මෙනකොට තමයි ඔන්න සැක සංකා දුරු වෙනවා. කංඛා විතරණ විසුද්ධි, මග නොමග හඳුනා ගැනීමක් වෙනවා. එහෙනම් මේ නොග නොමග අතහැර දාලා මග භාවිතා කළ යුතුයි. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඒ ප්‍රතිපදාව තුල ඉක්මිලා තිපරිවට්ටං ද්වාදසාකාරං යතහ භූතං ඥාන දර්ශන. වට්ට තුනකින් දොළොස් ආකාරයකින් ඥාන දර්ශනයේ සම්පූර්ණත්වයට පත් කරගෙන සසර ගමනේ නිමාව දකින තැන දක්වාම දැන් මෙන්න මේ සම්පූර්ණ ගමන් මඟ සැකසෙන්නේ මේ දිට්ඨි විසුද්ධිය කියන කාරණාව මත. මේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි කියන තැනට තව අදහසක් අපි එකතු කළොත් සීල, සමාධි, ප්‍රඥා කියන එක. සීලයක පිහිටලා සිතත් ප්‍රඥාවත් වඩනවා කියන පිළිවෙලයි මේකේ තියෙන්නේ. ඒ වැඩ පිළිවෙල හරියට භාවිතා කරනකොට සැක කුකුස් දුරු වෙලා මග නොමග පෑදිලා මේ නොමගය මේ මගය යෝනිසෝ අයෝනිසෝ මනසිකාර දෙක දෙපැත්තම වෙලා එහෙනම් අයෝනිසෝ මනසිකාරයේ අතහැරලා යෝනිසෝ මනසිකාරයේ මේ භාවිතා කළ යුත්තේ එසේ භාවිතාවට ගැනීමෙන් අර ඥාන දර්ශනේ සම්පූර්ණ කරගෙන නැවත කවදාවත් සසරට එක් නොවන තැන දක්වා යන ගමනයි බුදුරජාණන් වහන්සේ අපට මේ ආකාරයෙන් අනුදෙන වදාළේ. දැන් කුමක්ද මේ ditthi visuddhi කියලා කියන්නේ? මේ ditthi visuddhiෙන් උන්වහන්සේ අදහස් කළේ අපි දැන් තේරුම් ගත්තා නැවත කවදාවත්ම සිත කෙලෙසෙන්නේ නැති තැනකටපත් කිරීම. සිත කෙලෙසෙන්න යම් ඉඩක් තිබුණා නම් ඒ ඉඩ සපුරාම ඈත් කිරීම ඉවත් කිරීමයි මේන් සිද්ධ වෙන්නේ. අන්න ඒ කාර්යය තමයි ditthi visuddhiෙන් කෙරෙන්නේ. එතනදී අපි පින්වතුන් දන්නවා නාම රූප පිළිබඳව විමසා බැලීමක්. නාම රූප පිළිබඳව විවර්ෂණය. නාමේ රූපේටවත් රූපේ නාමයටවත් එක්කල නොහැකි ධර්මතාවය. ඒ එක් නොවන ධර්මතා ටික එකතු වෙන්න නොදී වෙන්කොට හඳුනා ගනිමින් අපට පුළුවන්කම තියෙනවා සිත කෙලෙසෙන්න තියෙන ඉඩ සම්පූර්ණයෙන්ම වලක්වා ගන්න. අන්න ඒ මුළු ප්‍රතිපදාවම මේ ditthi visuddhi කියන ශීර්ෂයටයි යටත් වෙන්නේ අයත් වෙන්නේ. දැන් අපි විමසා බලන්නට ඕන සත්තුරු ශාස්ත්‍රය, කල්යාණ මිත්‍රාශ්‍රය ලබාගෙන ඒ මග අහගන්නේ නැතුව, ඒ මග දැනගන්නේ නැතුව කංකා විතරණ විසුද්ධිය. සැක සංකා දුරු වීමේ විසුද්ධියට යන්න බෑ. ඒ විසුද්ධියට නොගිහින් මේ මගය මේ නමගය කියන මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය ලබන්න බෑ. ඒ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය නොලබා පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ලබන්නත් බෑ. ඒ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය නොලබා මගඵල ලබනවයි කියන එකක් වෙන්නේ නැහැ. අද දවසේ වර්තමාන ලෝකයේ අපිට අවාසනාවක් තියෙනවා මේ ධම්මග වරදවාගත් බොහෝ අය අපේ ලංකාවේ දසදහස් ගණන් ලක්ෂ ගණන් මාර්ගඵලලාභීන් බිහි කරලා තියෙනවා. චිත්ත විසුද්ධියත් නේ, සීල විසුද්ධියත් නේ, ditthi විසුද්ධියත් නේ, කංකාවතරණ විසද්ධියත් නේ, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියත් නේ, පටිපදා ඥාන දර්ශන විසුද්ධියත් නේ, ඥාන දර්ශන විසුද්ධිය ලැබිලා. ඉතින් එහෙම වෙන්න බෑ පින්වතුනි. අපි අපේ ජීවිතයේ පරදුවට තබන්න හොඳ නෑ. අපේ ජීවිතය තව කෙනෙකුගේ මුලාවකට ලක් වෙලා අපි ලබාගත් මේ දුර්ලභ මිනිස් ජීවිතය අවාසනාවෙ හෙලා ගන්න හොඳ නෑ. මගඵල නිවන් ලබනවා කියන එක කාගේවත් අවබෝධයකින් මට ලබන්න පුළුවන් එකක් නෙමෙයි. මම මා පිළිබඳව නුවණ, මම මගේ වැඩපිළිවෙල පිළිබඳව දැනුම නුවණ මතයි ඒ වැඩපිළිවෙල අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එනිසා මොකක්ද බුදුරජාණන් වහන්සේ සඳහා අපට පනවා වදාළේ කියන අදහස අපි තේරුම් ගන්නවා. ඒක අපට සමහර වෙලාවට අපේ ආචාර්යයන් වහන්සේලා මෙන්න රූපය, මෙන්න නාමය, මෙන්න චිත්ත, මෙන්න චෛතසික කියලා මේ ආදී වශයෙන් යම් ආකාරයක වචන වශයෙන් අපට මේ නාම රූප පිළිබඳව ඉගෙනීමක් කරන්න පුළුවන්. ඒක හරි වටිනවා, ඒක හොඳයි. නමුත් ඒක නෙමෙයි ප්‍රායෝගික වෙන්නේ. අපි ප්‍රායෝගිකව කොහොමද ඒ ධර්ම
හඳුනාගන්නේ භාවිතා කරන්නේ කොහොමද කියන එක දැනගන්නට ඕනේ. ඒ ටික අපි ප්‍රායෝගිකව නොදැන ගත්තොත් අපි බාහිරව පොතපතෙන් කොච්චර දේ දැනගත්තත් ඒක හිම වෙන්නේ නැහැ. අර පොටිල හාමුදුරුවෝ මහා ත්‍රිපිටක ධාරී හිමිනවා. උන්වහන්සේ ත්‍රිපිටකය සම්පූර්ණයෙන්ම හදාරලා දවසක් මහරහතන් වහන්සේ නමකගෙන් ප්‍රශ්නයක් අහන්න තීරණය කළා. බුදුහාමුදුරුව දුටුවා උන්වහන්සේ මහරහතන් වහන්සේ නම. පොටිල ත්‍රිපිටක ධාරී කෙනෙක් මේ ප්‍රශ්නේ ඇහුවාම මේ මහරහතන් වහන්සේට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වෙනවා. උන්වහන්සේට තියෙන අවබෝධයක් පොතේ දැනුමක් නෙමෙයි. එනිසා පොටිල හාමුදුරුව බුදුහාමුදුරුව ළඟට ඇවිල්ලා වඳින වඳින වෙලාවේ කියනවා හිස් පොටිල කියනවා. පොටිල හාමුදුරුව කල්පනා කළා මම ත්‍රිපිටක ධාරී කෙනෙක්. ඒ බුදුහාර මට හිස් පොටිල කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නය අහන තැනට සිද්ධ වෙන තැනට වැඩම කළා. වැඩම කරලා පොටිල හාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා ත්‍රිපිටක ධාරී හාමුදුරුවන්. උන්වහන්සේට උත්තර දී ගන්න බැරි වුණා. රහතන් වහන්සේගෙන් ඇහුවා මේ ප්‍රශ්නේ. උන්වහන්සේට ඒක බොහොම ප්‍රත්‍යක්ෂයි. උන්වහන්සේ බොහොම පහසුවෙන් මේ ප්‍රශ්නේ වදාලා පොටිල හාමුදුරුවන්ට මේ ප්‍රශ්නෙට උත්තර නෑ හොයාගන්න බෑ. අර හාමුදුරුවෝ කියපු දේ දැසායා කටායාගෙන බලාගෙන හිටියා. අන්න ඒ ධර්මයේ අපි බාහිරයෙන් ගන්න දේ මත නෙමෙයි ප්‍රායෝගික වීම මත අපට ධහම දකින්න වෙන්නේ. හැබැයි බාහිරයෙන් අපි අහගන්න නැතුව සුතමේ ඥානයෙන් තොරව චින්තාමේ භාවනාමේ ඥානයකට එන්න පුළුවන් කියන කතාවක් නෙමෙයි අපි කියන්නේ. ඒ අහගන්න දේ අහගෙන අපි මනසින් මේවන්න ඕන. තව කෙනෙකුට මට මඟ කියලා දෙන්න බෑ. මාර්ගය මට උපදවා ගන්න පුළුවන් විදියට උපදෙස් දෙන්න පුළුවන්. ඒ උපදෙස් ටික අනුගමනය කරලා මම මාර්ගය හදා ගන්නවා. මාර්ගය උපදවා ගන්නවා. එතකොට මේ දිට්ඨි විසුද්ධිය කියන තැනින් උන්වහන්සේ අපට පැහැදිලි කරන්නේ කුමක්ද? අපි දන්නවා අපට කෙලෙසෙන්න පුළුවන් තැන කොතනද කියලා. ඇහැට රූප හමු වෙන තැන අපි කෙලෙසෙනවා. කනට ශබ්ද හමු වෙන තැන අපි කෙලෙසෙනවා. නාසයට, දිවට, කයට, මනසට අරමුණු හමු වෙන තැනයි අපි කෙලෙසෙනවා. දැන් මෙන්න මේ කෙලෙසීම ඉවත් කරන්න වෙන්නේ වෙන තැනක නෙමෙයි. මෙන්න මේ සීමාව. එතකොට අපි දකින්නවා කියන තැන කොහොමද කෙලෙසින් නැතුව ඉන්නේ? අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන තැන කොහොමද කෙලෙසින් නැතුව ඉන්නේ? අන්න ඒ නොකෙලෙසෙන විදියට එතන ඉන්න පුළුවන් විදිය කොහොමද? අන්න ඒ ක්‍රමයේ තමයි දිට්ඨි විසුද්ධිය කියන්න ඕනනේ. දැන් අපි සිත නොකලසෙන නැවත කවදාවත් කෙලසෙන්නේ නැති විදිහට සිතපත් කරගන්නේ කොහොමද? අන්න ඒ ක්‍රමයයි දිට්ඨි විසුද්ධිය. එතකොට දැන් අපි හොයන්න ඕනේ එහෙනම් එබඳු තැනක සිත කෙලසෙන්න පුළුවන්. කවදා හරි කෙලසෙනවා නම් කෙලසෙන්නේ කොහොමද කියන එක හඳුනාගෙන එසේ නොවන්නට වග බලා ගන්න. දැන් අපට තියෙනවා මෙන්න මේ දිට්ඨි විසුද්ධිය පිළිබඳව සොයා බලනකොට වෙනස් කරන්න බැරි ධර්මතාවයක්, විපාකමය අවස්ථාවක් තියෙනවා. අපට ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියලා ආයතන හයක් තියෙනවා. මේ ආයතන ටික සකස් වුනේ පූර්ව කර්මයෙන්. පුරාණ විදං වික්ඛවේ කම. පෙර කර්මයක තමයි මේ ආයතන ටික සකස් වුනේ. මේ පින්වතුන් දන්නවා ආයතන ටික කර්මජයි කියලා. ඉන්ද්‍රිය ධර්ම කියලා. ඉන්ද්‍රිය ආයතන ඉන්ද්‍රිය ධර්ම කියලා. ඉන්ද්‍රිය ධර්ම ඔක්කොම ආය කර්මජයි. කර්මයෙන් හටගත්ත දේ. එතකොට ඒ පෙර කර්මයට හටගත් ආයතන ටිකට බාහිරයෙන් යමක් ගැටුණොත් සිතක් උපදවීම ධර්මතාවය. බෙර ඇසට යමක් ගැටුණොත් ශබ්දයක් උපදවීම ඉපදීම ධර්මතාවය. ඒක කවුරුවක් කරනව නෙමෙයි. ඒ බෙර ඇසේ පවතින ධර්මතාවය. ඒකට මොනවා හරි කුරුල්ලෙක් වේවා මැස්සෙක් වේවා දණ්ඩකින් වේවා මොකක් හරි ගැටුණොත් ශබ්දයක් ඉපදීම ධර්මතාවය. ඒ වගේ මේ ඇහැට කනට නාසයට දිවට කයට ආදී මේ ආයතනයන්ටත් යමක් ගැටුණොත් සිතක් ඉපදීම ධර්මතාවයක්. කවුරුවත් කරනව නෙමෙයි. ඒක අනාත්ම වූ විපාක ධර්මතාවයක්. ඒ විපාක ධර්මතාවය තුල තියෙනවා අපි නොදන්න සැඟවුණු දහම. අවිද්‍යාව කියන ධර්මතාවයේ ඉදෙන්නේ කොතනමයි. අපි ගත්තොත් මෙහෙම එක ආයතනයක ක්‍රියාවලිය අපි හිතමු ගහේ ගෙඩි තියනකන් අපට රස විඳින්න බෑ, රස දැනෙන්න බෑ. ගහේ වැලේ ගෙඩි තිබුණා කියලා රස විඳින්න බෑ. ඇහැට පෙනුණා රස විඳින්න බෑ. අල්ලලා බැලුවා රස විඳින්න බෑ. ඉඹලා බැලුවා රස විඳින්න බෑ. රස විඳින්න නම් රස දැනෙන්න නම් ඒක දිවට ගැටෙන්නම ඕන. දැන් මිරිකලම දිවට වක් කරනවා. හැබැයි නිර්වින්දනයේ වෙලා විඳින්න පුළුවන් ද රස? බෑ. එහෙනම් දිව තිබුණත් ගෙඩි තිබුණත් විඳින්න බෑ. හිතක් පහළ නොවුනේ නම් එහෙනම් වින්දනය කරන්න යමක් විඳින්න යමක් ගෙඩිත් ඕන දිවත් ඕන හිතත් ඕන කිව්වොත් හරි නේද? හරි. දැන් මේ තුන් දෙනා වෙන වෙනම හිටියොත් දැන් ගෙඩි අරහේ තියෙනවා දිව මෙහෙ තියෙනවා රස විඳින්න පුළුවන්ද? බෑ. මේ ටික එකට එකතු වෙන්න ඕන. මේ ටික එකතු වෙච්ච තැනක තමයි රස විඳින්න පුළුවන් වෙන්නේ. එතකොට මේ තුන් දෙනාගේ එකතු වීමට අපි එක වචනයක් කියනවා. මොකක්ද? පස්ස ස්පර්ශ කියලා කියනවා. ජීවහා සම්පස්ස. දැන් මේ තුන් දෙනාගේ එකතු වීමට කියනවා මොකක්ද? ස්පර්ශ. පස්ස පඤ්චය වේදනා. මේ ස්පර්ශයෙන් පුළුවන් යමක් විඳින්න. දැන් විඳින්නේ කොහොමද? ස්පර්ශයෙන්. ස්පර්ශයට හේතු වුනේ මොනවද? දිව, ගෙඩි, හිත. හරිනේ? දිවත් රසය, ජීවහ විඥානය. මේ තුන් දෙනාගේ එකතු වීම ස්පර්ශය. ස්පර්ශයෙන් විඳින්නේ හටගත්තු. එතකොට විඳින්න හම්බ වුනේ වින්දේ ස්පර්ශය නිසා. දැන් වින්දනේ පියා කවුද? ස්පර්ශය. හැබැයි අපි ඉන්නේ වින්දනේ පියා ස්පර්ශයයි කියන දකින්න තැනකද? අපි දකින්නේ මේ රසය ආවේ කොහෙන්ද? අරකේ. ගෙඩියෙන්. ගෙඩියෙන් ආවේ. දැන් බලන්න කන වෙලාවට අපිට රස දැනෙනවා. අපි අත ගන්නෙ කොහෙද? පිංගාන. බලන්නේ කොහෙද? මේසෙ තව තියෙනවද කියලා. මේසෙ නැත්තම් වලදේවත් ඇද්දෝ කියලා. දැන් ඇත්තටම රසාව නම් අපි ඔච්චර ගැඹුරට නොගියන් බලමු. කටට දාලා හපපු වමනයක් වගේ වෙච්ච තැනින් නෙමෙයිද රස එන්නේ? රස එනවා නම් එන්නේ මේ දිවට ගැටිච්ච ඒ ටිකෙන්. එතකොට රස ආවේ කොතනින්ද කියලා බලන්න පිඟාන නෙමෙයි. කටේ තියෙන වමනේ එළියට ගත්තොත් තව ටිකක් හොඳයි. ඒක නෝනයිනේ. හැබැයි අපිට එච්චර වර්ධනයක් නෑ. අපි බලන්න කොහෙද? පිඟාන යන්නර තියෙනේ. දැන් අත ගන්නවා ඒක. ඒක ඉවර වෙලා නම් හරිය බලනවා ගන්න පුළුවන් ද ටිකක් කියලා. එතකොට අපි නිතරම රසයේ ස්පර්ශයෙන් ආවා කියලා දන්නේ නෑ. අපි දන්නේ කොහෙන් ආවද කියලාද? බාහිරයෙන් ආවා. එහෙනම් දැන් අපි තවදුරටත් මේක පරිශ්‍රණයක් කරන්න ඕනේ. ඇත්තටම මේ රසය ආවේ ගෙඩියෙන් නෙවෙයිද කියලා. ඇත්තටම මේ රසය විඳින්නේ ගෙඩියේ රසය නෙමෙයිද කියලා. බුදුහාමුදුරුවෝ අදාළම ගෙඩියේ රසය නෙමෙයි. දිව නෙමෙයි රසය. විත නෙමෙයි මේ රසය. මේ තුන් දෙනාට මයිතිනේ වින්දනේ. තුන් දෙනා තුලම තිබුණත් නෙමෙයි වින්දනේ. දැන් තුන් දෙනෙක් හිටියා කවුද? රස එහෙම නැත්නම් ගෙඩිය දිව හිත. දැන් වින්දනය කියලා කියන්නේ මොකද්ද? විඳීම එක තව නමක් කිව්වොත් වේදනාවනේ. වේදනාව ගෙඩියක්ද? ගෙඩිය තියෙන එකක්ද? වේදනාව දිවද? දිවේ තියෙන එකක්ද? නෑ. වේදනාව හිතක්ද? නෑ. එහෙනම් මේ තුන් දෙනාටමයි තියෙන්නේ නේද? වේදනාව කියන්නේ චෛතසිකයක් සිතුවිල්ලක් නේද? එහෙනම් තුන් දෙනාටම අයිති නැහැ කියන එක එතනින් බැලුවත් ඇත්තක් නේ. ගෙඩියෙත් නැහැ සිතුවිලි වේදනා, දිවේ නැහැ වේදනා සිතුවිලි, හිතේ හිත කියන්නේ හිත. ඒකේ උපදින්න පුළුවන් වේදනාවක් ඒක හිත නෙමෙයි. ඒක චෛතසික. ඒ වගේම අපි බලමු ස්පර්ශය කියන වචනය තව ටිකක් අර්ථවත් කරගන්න. දැන් අපි කැමති ටේබල් සමහරු අකමැති. තේක සමහරු කියනවා රසයි කියලා, සමහරු කියනවා නිරසයි. සමහරු කියනවා ගුණයි කියලා, සමහරු කියනවා අගුණයි. දැන් ওই ගුණයි අගුණයි කියන රසයි නිරසයි කියන මිහිරි අමිහිරි කියන ප්‍රියයි අප්‍රියයි කියන හොඳයි නරකයි කියන තේක සීලය. තේකද මොනවද කියන්නේ? සීනිද තේක කියන්නේ? සීනිද තේක කියන්නේ? නෑ. තේකොළද තේක කියන්නේ? නෑ. උණු වතුරද තේක කියන්නේ? ඒත් එහෙනම් සීනි තේකොළ උණු වතුර තුනම නෙමෙයි තේක. එහෙනම් සීනි වල තේ තිබුණාද? උණු වතුර වල තේකක් තිබුණාද? නෑ. එහෙනම් ඔය ප්‍රියයි අප්‍රියයි කියන තේක තේ කුඩු වලද තිබුණේ? නෑ. එහෙනම් තේක කියන්නේ සීනි තේකොළ උණු වතුරක් නෙමෙයි. සීනි වල තේකොළ වල උණු වතුර වල තිබුණත් නෙමෙයි. දැන් හොඳට තේරුම් ගන්න. තේක සීනිත් නෙමෙයි, තේකොළත් නෙමෙයි, උණු වතුරත් නෙමෙයි. සීනි වල තේකොළ වල උණු වතුර වල තිබුණෙත් නෑ. හරිනේ. එහෙනම් තේක ගැන මොකද්ද කියන්න පුළුවන්? නෑ කියන්නේ. තේකක් නැහැ කියන්න පුළුවන්. නෑ, තේකක් තියෙනවා. තේක කොහමද හටගත්තේ? මේ තුන් දෙනාම එකතු වෙලා. එතකොට මේ තුන් දෙනාම එකතු වෙලා හැදුවේ තේක ඒ තුන් දෙනාටම අයිති නැති දෙයක්. ඒ තුන් දෙනා තුළම නොතිබුණ දෙයක් නේද? දැන් ඒ තුන් දෙනාට අයිතිත් නැහැ, ඒ තුන් දෙනා තුළ තිබුණෙත් නැහැ. හැබැයි මේ තුන් දෙනා එකතු වෙච්ච තැන අපට රස විඳින්න තේකක් හම්බ වෙලක් තියෙනවනේ. එහෙනම් තේක සීනි වලට අයිති නැහැ, තේකොළ වලට අයිති නැහැ, උණු වතුරට අයිති නැහැ. සීනි වල තේකොළ වල උණු වතුර වල තිබුණෙත් නැහැ. එහෙනම් තේක ගැන කොහොමද කියන්න පුළුවන්? හේතු නිසා පෙර නොතිබීම හටගත්තා. එහෙම කිව්වොත් හරියද? පෙර නොතිබීම හටගත්ත. පෙර නොතිබීම හටගත්ත කියන එකේ අර්ථය මොකද්ද? පෙර නොතිබීම හටගත්ත කියන එකේ අර්ථය සීනිවල තේකොළවල උණු වතුරවල තිබුණේ නැහැ. සීනි තේකොළ උණු වතුර තේ නෙමෙයි. එහෙනම් හේතුවට අයිතිත් නැහැ. හේතු තුල තිබුණත් නෙමෙයි. හැබැයි හේතු ටික එකතු වෙච්ච නිසා ඔන්න ස්පර්ශය කියන එකට අර්ථය. මේ තුන් දෙනා එකතු වෙලා අපට රස විඳින්න දෙයක් හදලා තියෙනවනේ. එහෙනම් දැන් ඔන්න ඔය නිදර්ශනයේ උපමාව තේරෙනවා නම් අර දිව රසයේ දිවා විඥානයේ කියන තැන යෙදෙන ස්පර්ශය කියන එක ඔය එකතු වීම වගේම. දැන් අපි විඳින වින්දනය දිවද නොවේ, රසයද නොවේ, ජීවා විඥානයද නොවේ. දිව තුල රසය තුල ජීවා විඥානය තුල තිබුණාද නොවේ. මේ තුන් දෙනාගේ එකතුව නිසා පෙර නොතිබීම හටගත්තා. දැන් අපි සාමාන්‍ය විදිහෙන් බැලුවා වේදනාවේ අනු චෛතසිකයේ චෛතසිකය ගෙඩියක හට නොගනී. චෛතසිකය දිවේ යට නොගනී. චෛතසිකය අනු සිතක්ද නොවේ. නේද? එහෙනම් දැන් මේ හේතුව වලට අයිති නැහැ. එහෙනම් මේ හේතුවට අයිති නැති හේතු තුල නොතිබුණු යමක් හේතු එකතු වෙලා හදලා තියෙනවා. දැන් අපේ කැමැත්ත අකමැත්ත රස නිරස ගැන කතාව කුමක් ගැනද? තේක ගැන. දැන් තේක පෙර නොතිබීම හටගත්ත දෙයක්. අපි ඇති කරගත්ත වින්දනය හේතුවට අයිති නැති හේතු තුල නොතිබුණු පෙර නොතිබීම හටගත්ත දෙයක්. එතකොට එබඳු වින්දනයක්, එබඳු රසයක වින්දනයක් ගෙඩියෙන් ආවා, දිවෙන් ආවා, හිතෙන් ආවා කියලා බැලුවොත් හරිද වැරදිද? වැරදි. මෙන්න මේ වැරද්ද කරනකන් හිත කෙලෙසෙන්නේ ඉඩ ඉවරනේ. දැන් අපි දන්නවා මජ්ජේ සූත්‍රයේ අංගුත්තර නිකායේ අන්ත කියන එක පැහැදිලි කරලා තියෙනවා. ආධ්‍යාත්මික ආයතනේ ඒක. බාහිර ආයතනේ ද්විතීයව. දැන් අපි හැමතිස්සෙම මේ වින්දනය ලැබෙනකොටම මොනවද ඇසුරු කරන්නේ? අන්ත දෙක. ද්වේමේ භික්කවේ යන්තා පබ්බජිතේන නසේවිතබ්බා. මේ අන්ත දෙක අතහරින්නනි කිව්වේ. අන්න අන්ත දෙක අතහැරුණොත් මෙදුම් පිළිවෙත හම්බ වෙනවා. මෙදුම් පිළිවෙත හම්බ වුණොත් ඔන්න මට කියන්න පුළුවන් මම මාර්ගඵල ලබන මඟ තියෙනවා. මට දැන් මාර්ගඵල ලබන්න පුළුවන්. එහෙම නැත්නම් ලබලා කියන්න පුළුවන්. හැබැයි මේ බඳු දැක්මක් නැතුව මේ ආයතන හය පිළිබඳව කවුරු හරි මට මාර්ගඵල ලැබුවා කිව්වොත් මට ඒක පිළිගන්න බැහැ. එතකොට දැන් මොකද? චිත්තවිසුද්ධිය ලබන්න බෑ මෙන්න මේ ඇත්තන දැක්කේනකොට. මොකද වෙන්නේ? මෙන්න මේ වින්දනේ ආපු ගමන් එයා වින්දනේ ආවේ අරහෙන් කියලා බාහිරේ බලන තාක්කල්, බාහිරේ බලන තාක්කල් මොකක්ද හම්බ වෙන්නේ? දැන් එයාට ඇතිවෙච්ච වින්දනේ මිහිරිනම් ඇලෙන්න ආරමුණක් හම්බ වෙලා, ඇතිවෙච්ච වින්දනේ අමීරණ ගැටෙන්න අරමුණ. දැන් බාහිරයෙන් ලෝභ දේශයේ උපදින අරමුණ ගෙඩි හම්බ වෙලා. දැන් මේ ලෝභ දේශයේ තුල කරන්න පුළුවන් දේ මොනවද? පින් කරන්නත් පුළුවන්, පව් කරන්නත් පුළුවන්. දැන් මේ රසයේ මිහිරණම් ඇලෙන දෙයක් හම්බ වෙලා තියෙන්නේ. අනේ මේ ගෙඩිය කෑවොත් දැන් විතරයි රස විඳින්න පුළුවන්. මේක බුද්ධ පූජාවක් හදලා පූජා කළොත්, සංඝ පූජාවක් කළොත් මට සංසාරේ නිවන් දකින්න තාක්කල් මේ රසය විඳින්න පුළුවන් කියලා දැනුණාම මේක පූජාවක් කරන්න පුළුවන්. දැන් පිනට ඉඳලා. දැන් මේක රසයි කොහොම හරි ගන්න ඕන, හොඳින් හරි නරකින් හරි මරලා හරි ගන්න ඕන. අකුසලයටත් ඉඳ එනවනේ. එතකොට දැන් මෙන්න මේ විදිහෙන් නව කර්මවලට ඉඳ එනවා. මේ බාහිරේ බැලුවොත් මේ අන්ත දෙකෙන් කොයි පැත්ත ඇසුරු කළත් නව කර්ම සසරට නැවත නැවත එකතු කරන කර්ම හට ගන්නවා. ඒ විතරක් නෙමෙයි, අර පැත්ත බලනකොටම ලෝභ දේශ කියලා කියන්නේ මොනවද? චිත්තවිසුද්ධියේදී දෙතේ සිතේ ලෝභ දේශයේ මූල අවස්ථාව හට ගන්නවා නම් අරමුණෙන් අරමුණට හිත විසුද්ධි දෙතන නේ, සිත අසුද්ධයි. එහෙනම් සිත විසුද්ධ වෙන්න නම් මැදුම් පිළිවෙතේම ඉන්න ඕනේ. බාහිරයට යන්න බෑ. දැන් ඒ නොදැක්කොත් දැන් ගෙඩියෙන් ආවි. ඒ ගෙඩිය මෙහෙමයි. ඒ ගෙඩියේ රස හරි රසයි. හැබැයි ඒ ගෙඩියට වඩා රසයි අර වැලේ ගෙඩිය. දැන් ඔන්න ඇතුළතින් අපි ළඟ තියෙන තව තව දේවල් මතක් කරගන්න පුළුවන්. දැන් මේ ගෙඩිය රස ඒ වුණාට මං අර ඉස්සර කෑව ගෙඩියක් ගේසරේ ආපු වෙලාව විතර වඩා ඒක රසයි. එහෙම නැත්නම් ගේසරේ මට ආපු වෙලාවේ රත් ගෙඩියක් දුන්නා ඒක නම් මෙච්චර රස නැහැ. දැන් ගිය අවුරුද්දේ වත් මතක් වෙනවා. දැන් මේ මොකද්ද වෙන්නේ? චිත්තවිසුද්ධියද? නෑ. ඔය පැත්ත බැලුවොත් එතන විසුද්ධ වෙන්නේ නෑ. දැන් මේ හිතේ විසුද්ධිය රැකෙන්න නම් මෙන්න මෙතන ඇත්ත ඇති සැටියෙන් බලන්න. මෙතන ඇත්ත ඇති සැටියෙන් බලනකොට අපි මේ ටිකේදී අපිට හම්බ වෙන්නේ මේ ස්කන්ධ ටික, මේ ආයතන ටික, මේ ධාතු. මෙතන තමයි පටිච්චසමුප්පාද ධර්මයේ ගොඩනැගෙන්නේ. මෙන්න මේ ටික මේ ඇත්ත දැකින වැඩපිළිවෙල තමයි දිට්ඨි විසුද්ධිය යටතේ බුදුරජාණන් වහන්සේ අත්වදාන. මෙන්න මේ ක්‍රමය අපි හදාරනකොට දකින්නවා කියන තැන, ඇහෙනවා කියන තැන, දැනෙනවා කියන තැන, දැනගන්නවා කියන තැන මෙන්න මේ විදිහෙන් මේ අවුල ලිහාගෙන ලිහෙන විදිහට බලන්න බලන්න කංකා විතරණ විසුද්ධි. අනේ මම සසරේ දුක් විඳලා තියෙන්නේ. මේ හිත ලෝභ ද්වේෂ මෝහ සහගත කරගෙන තියෙන්නේ. අනේ මම සසරේ පුරාවට ඇවිදගෙන යන මේ කුසල අකුසල කර්ම රැස් කරලා තියෙන්නේ. මේ වැරද්ද නිසා නේද, මෙහෙම බලපු නිසා නේද? අන්න සැක දුරු වෙනවා. මෙහෙමමයි මේක උනේ කියලා. මග්ගා මග්ග. එහෙනම් දැන් මම මේ වින්දනේ ඇති වෙනකොට මෙහෙන් කියලා බලන තාක් කල් මට මග්ග නැහැ. මාර්ගය මට හමු වෙනවා නම් හමු වෙන්නේ ඒ දෙපැත්තට හරින්න පුළුවන් විදිහට මේ ඇත්ත දැක්කොත්. මග්ග නොමග කියන දෙක හම්බ වෙනවා. එහෙනම් දැන් මම නොමග අතහරින්න ඕන. මේ මග්ග භාවිතා කරන්න ඕන. අන්න පටිපදා ඥාන දර්ශන විසුද්ධියට. එහෙනම් කල යුත්තේ මෙච්චරයි. අන්න ඒ භාවිතාව තුලයි මට සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් ආදී මගඵල පිළිවෙලින් නිවන ලැබෙනවා නම් ලැබෙනවා. එහෙම නැතුව වෙන යන්න හොරපාර කෙටි පාරවල නැහැ. මෙන්න මේ පාර අවබෝධ කරගෙන මෙන්න මේ ධර්ම අනතිමානීව තේරුම් අරගෙන කොඩින් නුවණ මෙහෙවන්න. ඔය ඇත්ත හරීම වාසනාවන්තයි. ඔය ඇත්ත වාග්යවන්තයි. ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් නුවණක් ඕගොල්ලන්ට තියෙනවා. ඒ නිසා ටිකක් මොනෝ හරි දෙයක අපි පැටලෙන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙබඳුද? ඒක විද්‍යාවක්, ඒක දර්ශනයක්, ජීවන ප්‍රතිපදාවක්. ඒ බඳු දහමක් දැන හඳුනාගෙන මේ ජීවිතය තුළ නිවෙන්නට සැනසෙන්නට, ඒ සඳුරු ධම්මක අවබෝධ කරගන්නට ඔබටද භාග්‍ය වාසනාව සැලසේවා යන ප්‍රාර්ථනාවෙන් අපේ ධර්ම දේශනාව නිමාවට පත්වනවා. අපි අත්පත් කරගත්ත මේ උතුම් කුසලයේ උතුම් කින මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම උතුම් ලෞතුරු මගඵල නිවනින් සැනසෙන්නත්, ඒ නිවන් මඟ තව තවත් කියා දෙන, අපව වීර්යවත් කරන, උත්සාහවත් කරන, පසුබහින වෙලාවේ අපිව නගා සිටුවන, සිහියෙන් තොර වෙන වෙලාවේ සතිමත් කරන, නුවණින් තොර වෙන වෙලාවේ අපිව ඥානවන්ත කරන, නිදියන වෙලාවේ අපිව අවදි කරවන, එබඳු කල්යාණ මිත්‍ර සත්තුරු සෑසුර තව තවත් ලැබමින්, ඒ ඇසුරෙන් තව තවත් ධම්මග අසා නිර්වචනය කරගනිමින්, ලෞතුරු මගින් සැනසීම පිණිසම මේ පින හේතු වාසනා වේවා. මත බුදුවල වක්සනසාරි මෛත්‍රී නාත මෙද්බෝසතානන් වහන්සේ ඇතුළු උතුම් බුද්ධ රෝසත්යන් වහන්සේලාට අල්පේ සාක්්‍ය මහේසාක්්‍ය ශාසන නාමක උපකාරක බුන් කැමැති ඉෂ්ඨකාමී දෙවියන්ටත් මේ පින්වත්පත් වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙත්වායි සාදු කියලා දෙනවා. පින්ඇති හැම දෙනානමින් මෙසේ මිය පරලෝකයේ මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූදරිතවත් අසල්ලැසි පින් බලාපොරොත්තු වන සකල විද ඥාතීන් මේ පින්ගෙන සපතට පත් වේවා. දෙව් සපතට මිනිස් සපතට පත්ව උත්තම ලෞතුරු සෝයින්න සනසිට්වායි සාදු කියලා සඳහන්. අද දවසේ මේ උතුම් පින්කම ලස්සන කරගන්නට මේ ස්ථානයට වැඩම කළ ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේට මේ කළ කුසල බලයෙන් පුණ්‍ය බලයෙන් තුනුරුවන් ඥානභාරයෙන් ආශිර්වාදයෙන් යක්ෂ භූතමාර සතුරු කර්ම රෝග පීඩාවන් මගහැරී මේ ජීවිතයේම ශ්‍රමණ ඵල උදා කරගෙන ලෝතුරු සුවයෙන් සැනසෙන්නට සියලු ශක්තිය භාග්‍ය වාසනාව සැලසේවායි සාදු කියලා ආශිර්වාද කරමු. ඒ වගේම මේ උතුම් ධර්ම ශ්‍රවණයේ පමණක් නොව මෙල්බන් පුරවරයටම මෙවර ධර්ම ශ්‍රවණයේ කිරීමේ අපෙන් බණ ඇසීමේ අවස්ථාව මෙහෙමටම උදා කරලා දුන්නේ ලංකාපුත්‍ර මහත්මා නෝනා මහත්මිය පුතුණුවන්ගේ දායකත්වයෙන් අපට ආරාධනා කරලා සිඩ්නි පුරවරයට එන වෙලාවේ ඒ බව දැනගෙන කෙසේ හෝ මෙල්බන් නගරයට කිටි කාලයකට හෝ කෙසේ හෝ වැඩමවා ගැනීමේදී උත්සාහයේ දිලයි එතුමන් අපව මේ ගමනට සම්බන්ධ කරගත්තේ. ඉතින් එතුමා විශේෂයෙන් මේ කාලයේ තුල ධර්ම ශ්‍රවණය කරන්න බොහෝ දෙනාට අවස්ථාව සලසා දීම ගැන අපේ ප්‍රමෝදයට ප්‍රීතියට පත් වෙලා ගත කරන වෙලාවේ ඉතින් මේ පුරවරයේද මෙවන් ධර්ම ශ්‍රවණයට අවස්ථාවක් සලසාලමින් මේ ප්‍රදේශවාසී හැමටද මේ අවස්ථාව උදා කර දෙන්නට අදහස් කළා. ඉතින් ඒ සඳහා තවද බොහෝ පිරිසක් උදව් කළ බව උපකාර කළ බව මේ සටහනක් සඳහන් වෙනවා. ඉතින් අපේ හාමුදුරුවෝ ඒ සටහන පසුව ප්‍රකාශයට පත් කළාවි. මම ඒ මහත්මාටත් ඒ මහත්මාට මේ කාර්ය ක්‍රීම සඳහා පසුව නම් කියවෙන ඒ පින්වතුන්ගේ සහයෝගයේ උපකාරය ලබාගෙන මේ උතුම් වැඩපිළිවෙල මේ උතුම් වැඩසටහන සංවිධානය කරන්නට සහය දැක්වූ හේමටත් ඒ හැමගේම පවුල්වල දුවා දරුවන් ඥාතීන් අම්මා තාත්තා ගුරු උතුමන් ඇතුළු කොට පවුල්වල සෑම සියලු දෙනාටත් මේ ධර්ම ශ්‍රවණයට සහභාගී වූ ඔබ අප හැම දෙනාටත් උදු වැඩ ගුරු දෙමාපිය දූ දරු පවුල්වල හැමටත් මේ උතුම් පින උතුම් කුසලයේ 100ක්පත් වේවා. සසර ජීවිත සුවපත් වේවා. මේ භයංකර බිහිසුණු ගෝර සසර ඊතර වන්නට බාධකව පවතින යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් යම් තාක් වේ නම් හිරතුතු ගනුදුරක් සේ දුරුව ගොස් අතුරුවාන්තරාවන් මගහැරී නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත රැකවරණය උදා වේ. මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේ මේ උතුම් ලෝකෝත්තර ප්‍රාර්ථනා අපේක්ෂාවන් සමුත් වේවා. තවද මේ ගෙවෙන ජීවිතයේ තුල ඒ නිවන් ලබන අතුරු සසර ජීවිත පුරාවට කරන කියන සියලු යහපත් කටයුතු සඵල වේවා. සතර අපාය ආදී දුකට බයකට සාපිපාස ආදී දුකකට දෙනුපෙන දුර්ජන සුරකට නොවේටි සත්පුරුෂ සේසුරෙන් ධම්මග අසාගෙන ලෝතුරු මග ඵල නිවමින් සනසෙන්නට මේ උතුම් පින්කම අපි හැමට හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දැන් ඒ උපකාරක පින්වතුන්ගේ තොරතුරු පිළිබඳව ප්‍රණාම කරනවා.
හොඳයි පින්වතුනි, අද විශේෂයෙන් මේ උත්තරීතර කටයුත්ත කරගන්නට අපට මේ සද්ධර්මය බෙදා හදා දෙන්නට ලෝකේ පුරා මේ සද්ධර්මය බෙදා දෙමින් සැරිසරමින් අපේ පුණ්‍ය විපාකයක් තිබිච්ච නිසා අද මේ වින්නම් මේල් ප්‍රදේශයට වඩමාගත්තු අතිපූජනීය වූ ගෞරවනීය වූ අපගේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අවසරයි පිටිකල ගුණවත්න රාමින් වහන්සේට අපි සියලු දෙනාම එකතු කරගත් ආ වූ පුණ්‍ය විපාක අනුමෝදන් කරමු. මේ ජීවිතයේදී මම මහණිවරුන් සාක්ෂාත් කර ගන්නට උන්වහන්සේට අපගේ මේ සියලු පුණ්‍ය ශක්තියන් හේතු උපකාර වේවා කියලා සාදු කියලා අනුමෝදන් කරා. ජගත් මහත්මාත් ඒ වගේම දිමුතු ඒකනායක කියන මේ යුවලත් ඒ වගේම ලංකා පුත්‍ර මාලා මේ දෙපළත් එකතු වෙලා ඕගොල්ලෝ දන්නා මේ ප්‍රදේශයේ පෞද්ගල කාලය තුලම විශාල පුණ්‍ය විපාක ඕගොල්ලන්ට ඇති කරලා දෙන්න උදව් උපකාර කරා. විශාල කටයුත්තක් කරා. ඒක නිසා මේ සියලු දෙනාම ඕගොල්ලන්ට කල්යාණ මිත්‍රයෝ. අපගේ නායක ස්වාමීන් වහන්සේ කිව්වාගේ අපි දැනගත්තොත් කවුද කල්යාණ මිත්‍රයා කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි අපේ ගමනට හරි මගට යන්නට අපි කොතෙන්ටද එකතු වෙන්න ඕන කියලා. ඒක නිසා විශේෂයෙන් මේ කටයුතු සම්පාදනය කරපුවේ ජගත් දිමුතු ඒකනායක යුවලටත් ඒ වගේම ලංකා සහ මාලා ලංකා පුත්‍ර මේ යුවලටත් අපගේ එකතු කරගත්තා වූ සියලු පුණ්‍ය ශක්තියන් ඒ දුවා දරුවන්ටත් පවුලේ සියලු දෙනාටම ඥාත පරපුරටත් ඒ සියලු දෙනාටම අමාමානිවන සාක්ෂාත් කරගන්නට හේතුපකාර වේවා කියලා අපි අනුමෝදන් කරමු. ඒ වගේම ගෞරවනීය අපගේ ස්වාමින් වහන්සේගේ පියාණන් වගේම මෑණියන් වහන්සේලාට මේ උත්තරීතර පුත්‍රයාණන් වහන්සේ බිහි කරලා අපට දායාද කරපු ඒ අම්මට තාත්තටත් අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට මේ පින උපකාර වේවා කියලා ඒ පින අනුමෝදන් කරමු. ඒ වගේම ජගත් මහත්මාගේ මියගිය දෙමාපියන් වන ලැම්බර්ට් සහ මොනිකා ඒකනායක යුවළ මේ දෙපළටත් මේ උත්තරීතර බුද්ධ ශාසනයේදීම අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට මේ පින උපකාර වේවා කියලා පින අනුමෝදන් කරන්නේ. දිමුතු මහත්මියගේ සුජීවත්ව සිටින සෙනරත්න කුමාරි හා මේ මහත්මියට ශාරීරික හා මානසික සුවය ලැබීමටද මියගිය පියාණන් වන MB ඒකනායක පියාණන්ටත් උත්තරීතර මා මහ නිවන සාක්ෂාත් කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරන්න. ඊයේ දිනට 88 වෙනි උපන්දිනය සමරූ මහාචාර්ය නන්දසේන මුද්‍යාන්සේ පියාණන්ට ධර්ම අවබෝධයේ පිණිස අවශ්‍ය ශාරීරික හා මානසික සුව සහනය පැමිණීමටද ඒ මෑණියන්ටද ධර්ම අවබෝධයේ පිණිසම මේ ශාරීරික හා මානසික සුව සහනයට මේ පින හේතුපකාර වේවා කියලා ඒ පුණ්‍ය විපාක සෙන්ද නාම අනුමෝදන් කරන්න. ලංකා පුත්‍ර මහත්මාගේ මියගිය දෙමාපියන්ටද මේ උත්තරීතර පුණ්‍ය ශක්තිය හේතුපකාර වේවා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කටයුතු සහ සම්බන්ධ වෙලා එකතු වෙලා කටයුතු කරපු මේ සෑම සිළු දෙනාටමත් ඒ තේපන් සංඝා වලට අවශ්‍ය කරන දේවල් වලට ඒ වගේම සහ සම්බන්ධ වෙලා මේ ස්ථාන සකල පිළිසකර කරගන්නට උදව් උපකාර කරපු සියලු දෙනාටමත් මේ උත්තරීතර සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඇති කරගත්තා වූ ශක්තිය බලෙන් සියලු දෙනාටම අමා මහ නිවන සාක්ෂාත් කරගන්න මේ පින උපකාර වේවා කියලා සාදුක සිය දෙනාටම.
දැන් මේ අනුව මේ මොහොතේදී ඒ පින්වත්තුන්ගේ සංවිධානත්වයෙන් සංවිධායකත්වයෙන් විය පැහැදමින් මේ උතුම් දහම් මහමුව පවත්වලා පත් කරගත් උතුම් කුසලය ඒ නම් සඳහන් කළ මේ පරලෝකීය ආදරණීය මව්පිය ආදී ඥාතීන්ට සුජීවත්ව වාසය කරන මව්පියවරු ගුරු උතුමන් වැඩිහිටියන් හිමට පවුල් වල දුවා දරුවන් මොනගුරු මිනිපිරියන් ආදී කොට ඇති කුල පරම්පරාගත සියලු ඥාති වර්ගයාට උපකාරක හැමට මේ පින් 107ක් වේවා උතුම් නිවනක් නිවන් ලබනාතුරු දෙලව ශාන්තිය නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනය ඒ උපන් දින සමරණ මව්පියවරු ඇතුළු හැමට ඒකාන්තයෙන් මේ මොහොතේ පටන් ලැබේවා සලස්වේවා නැවතත් සාදු කියලා ප්‍රාර්ථනා. සම්භීතියෝ විරජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්ත රාජෝ සුඛිනී දීර්ඝායුකෝ භව. අභිනිවාදන සීලස්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයු වන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. Thank you.